SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
පසුගිය සතියේ පුරාම ශ්‍රී ලංකාවේ සිදුවුණු දේශපාලනික සහ සමාජීය තත්ත්වීති පිළිබඳව සමාලෝචනය සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම එහෙමනම් අද දවසේදී අපි දැන් ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට මේ සම්බන්ධව සවිස්තරාත්මකව තොරතුරු ගෙනෙන්නට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. සංජීව, ඔබ ආයුබෝවන් කියලා ප්‍රථමයෙන් පිළිගන්නවා අපේ විශේෂාංගයට.
ආයුබෝවන් දිරුක්ෂි.
ඔව්. කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒ අතරිනුත් තාමත් උණුසුමක් පවතින කෝප් කමිටුවේ වාර්තාව එලියට ඒම පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරමු. කෝප් කමිටු වාර්තාවට යම් කිසිවූ මතභේදාත්මක තත්වයක් උද්ගත වෙලා තියෙනවා කියන කාරණාව තමයි අපි ගිය සතියේදී කතා බහ කළේ. ඊට පස්සේ සතිය ඇතුළතදී සිදුවීම් රාශියක් සිදු වුණා. කෙසෝහු අවසානයේදී කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහි සභාපති සුනිල් හඳුන්නේති මහතා විසින්. කෙසේ නමුත් මේ කෝප් කමිටුවේ නිර්දේශ ඇතුළත් වූ වාර්තාව සම්බන්ධයෙන් විශාල මතභේදයක් සහ කතා බහක් තාමත් තියෙනවා. මා කමිටු සංජීව, විවිධ පාර්ශ්වවලින් නැගෙන මේ චෝදනා සහ ඒ වගේම විවිධ අදහස් කොහොමද මේ වෙනකොට තියෙන්නේ ශ්‍රී ලංකාව ඇතුළේ කියලා සවිස්තරාත්මක විග්‍රහයක් ඔබගෙන් ලබා ගන්න මුලින්ම.
කෝප් වාර්තාව සම්බන්ධයෙන් කෝප් කමිටුව තුළ නිර්මාණය වුණු මතභේදාත්මක තත්ත්වයේ මුළුමනින්ම අවසන් වීමක් අපි ඉදුටුවේ නැහැ. මේ සභාවට අවසන් වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාව දක්වාම සිදුවේ යයි උපකල්පනය කළ සිදුවීම් අතර එකම එක සිද්ධියක් සිදු වුණේ නැහැ. තමයි වාර්තා දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වේ යැයි මූලික වශයෙන් උපකල්පනයක් වුණා. නමුත් එවැන්නක් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට අපි දුටුවේ සභාපතිවරයාගේ වාර්තාව සභාගත වන අවස්ථාව. නමුත් ඒ තුළ යම් වෙනසක් ඇති බව සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. ඒ තමයි කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 26 දෙනාම එකඟතාවය සහිතව නෙමෙයි මේ වාර්තාවේ සමස්ත ඉදිරිපත් වන්නේ. ඒ අතරින් බහුතර පිරිසක් එකඟතාවයක් පළ කරනවා මූලික වාර්තාවට. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම ඒ සඳහා පාද සටහන් එකතු කළ බව තමයි සභාපතිවරයා විසින් සඳහන් කළේ. නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඊට එකතු කළ අලුත් සටහන් මොනවාද යන්න පිළිබඳව තවම කිසිවකු දැනුවත් නැහැ. ඒ පිළිබඳව වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් තවම ලැබී නැහැ. කෙසේ වෙතත් සුනිල් හඳුන්නේති කෝප් කමිටු සභාපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් මූලික කාරණා කිහිපයක් අවධාරණය කරනු ලැබුවා. එහිදී හිටපු වහදැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ මතභේදාත්මක දැනුම් කර ගනදෙනුවට ඍජුව මැදිහත් වී බලපෑම් කළ බවට සාධාරණ සැක මතුවන සාක්ෂි ලැබුණු බව සභාපතිවරයාෙහිදී සඳහන් කරනු ලැබුවා. ඒ හේතුවෙන් ඔහුට සහ ඊට වගකිව යුතු මහබැංකු නිලධාරීන් සියලු දෙනාට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක විය යුතු බවයි සභාපතිවරයාගේ වාර්තාවේ සඳහන් වන්නේ. එපමණක් නෙවෙයි, මේ සිද්ධ වෙච්ච පාඩුව යළි මූල්‍යමය වශයෙන් නැවත අය කර ගැනීම සඳහාද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ. කෝප් කමිටුව සම්බන්ධ වන තත්ත්වයන් එහි තවදුරටත් සාකච්ඡා කරනවා නම් මේ අවසන් වාර්තාව පිටු 55ක පමණ මූලික වාර්තාවක් ලෙස තමයි ඉදිරිපත් වන්නේ. එහි මූලික නිර්දේශ 15ක් ඉදිරිපත් කරනු ලබනවා. දැන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින් මෙහිදී දරන ප්‍රයත්නයේ ස්වභාවය අපට තේරුම් ගන්න තියෙන එක තැනක් තමයි ඔවුන් යෝජනා කරන්නේ අර්ජුන් ඇලෝසියස් නැතිනම් මේ මහබැංකු අධිපතිවරයාගේ බෑනාට එරෙහිව නීති ක්‍රියාත්මක වීම තමයි විශේෂයෙන්ම ඔවුන් විසින් අවධාරණය කරනු ලබන්නේ. නමුත් එය එක්තරා ආකාරයක ගැටලු සහගත යෝජනාවක් බවට පත්වෙනවා. හේතුව මේ අර්ජුන් ඇලෝසියස් නැතිනම් මහබැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගම මහබැංකුවට පැනලා මහබැංකු මල්ලු මංකොල්ලකෑමක් සිදු වෙලා නෙවෙයි. ඒ කියන්නේ මේක නිශ්චිත ගණදෙනුමක්. එහෙනම් ඒ ගණදෙනුවෙන් අදාළ සමාගම වැරදි සහගත ලාභයක් උපයා ගන්නට නම් මහබැංකුව අභ්‍යන්තරයෙන් යම් පහසුකම් සැපීමක් සිද්ධ විය යුතුයි. එතකොට එම පහසුකම් සැපීම මගහැර අර්ජුන් ඇලෝසියස් නැතිනම් මහබැංකු අධිපතිවරයාගේ බෑනාට පමණක් නීති ක්‍රියාත්මක කරවීමක් පිළිබඳ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ යෝජනාව පැහැදිලි ලෙසම ගැටළු සහගතයි. පහුගිය කාලයේදී ලුක්ෂි දිගින් දිගටම එල්ල වුණු චෝදනාවක් තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මහබැංකු අධිපතිවරයා බේරා ගැනීම වෙනුවෙන් දැවන් තරගලයක් ක්‍රියාත්මක කරන බව ඒ අතකින් මේ පාර්ලිමේන්තු සංවාදයේ ඇතිවන අවස්ථාවේදී යම් ආකාරයකින් දකින්න ලැබුණේ වගේම පුවත්පත් වලට ලබා දෙන ප්‍රකාශය තුළත් අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා නිර්දෝෂී බව තමයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු විශේෂයෙන්ම කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරු පවා මෙහිදී සඳහන් කරලා තිබුණේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ කතාවෙදිත් හිටපු මහබැංකු අධිපතිවරයා හදිසියම මෙරටින් බැහැරව යාම පිළිබඳව ඔහු කතා කළා. එහිදී තාම සරල කාරණාවක් විදිහට ගනිමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඔහු මට කියලා ගියේ මේ උත්සවයකට යන්න තියෙනවායි කියලා. ඒ කියන්නේ ඒ ඒ ඒ සම්බන්ධතාවය නැතිනම් එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අර්ජුන් මහේන්ද්‍රන් අතර තියෙන සම්බන්ධතාවය පහුගිය කාලේ චෝදනාවක් විදිහට තිබුණා. ඒකයි අපට පෙනුනේ පාර්ලිමේන්තු සංවාදය තුළ යම් තාක් දුරට තහවුරු වන තත්ත්වයක් දෝ දකින්න ලැබුණේ කියන කාරණාව හිතන්නට වෙනවා. දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයා විසින් මේ සභාපතිවරයාගේ වාර්තාව පිළිබඳව විවාදයක් ඉල්ලනු ලැබුවා. එහිදී ලක්ෂ්මන් කෙරියල්ල මන්ත්‍රීවරයා සඳහන් කළේ පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත හැකි බව. යනුව ලබන 10 වෙනිදා කෝප් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පසුගිය සතියේදී අනිකුත් ප්‍රධානතම කාරණාව බවට පත්ුනේ වැට් සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. එහිදී අපි දුටුවා ඉතාමත් මුණුසුම්කාරී වාතාවරණයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වෙනවා. කෙසේ හෝ වැට් සංශෝධන පනස වැඩි ඡන්ද 76කින් සම්මත වනු ලැබුවා. මම කැමති සංජීව මේ වැට් සංශෝධන පනත සම්බන්ධව ඇතිවුණු මතවාද ඒ වගේම පාර්ලිමේන්තුව තුළ ඒ සිදුවුණු ක්‍රියාදාමය පිළිබඳවත් විස්තර දැනගන්න ඊළඟට.
වැට් පනත බොහොම ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වුණා. මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දැඩි ලෙසම ප්‍රහාරයට ලක්වුණු මාතෘකා දෙකක් තිබුණා. එන් පළමු වෙන්න තමයි අපි මුලින් කතා කළේ මේ මහා බැංකු බැඳුම් කර ගනුදෙනුව, දෙවැන්න මේ වැට් බද්ද. වැට් බද්ද පසුගිය මැයි 2 වෙනිදා සිට ක්‍රියාත්මක වීමේ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හරහා නතර කරවා ගන්නට ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරනු ලැබුවා. අවසාන සංශෝධිත පනතට එරෙහිවත් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ අවස්ථාවේ නිගමනයේ බවට පත් වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නීත්‍යානුකූල ලියවිල්ලක් බවයි. ඒ අනුවයි පාර්ලිමේන්තුවට වැට් පනත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවේ. වැට් පනතට පක්ෂව ඡන්ද 76ක් සහ විපක්ෂව ඡන්ද 23ක් ලැබුණා. ඒ අනුව වැඩි ඡන්ද 53කින් වැට් සංශෝධිත පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවා. ලබන නොවැම්බර් 1 වෙනිදා සිට ඒ අනුව වැට් බද්ද 15% දක්වා වැඩි කිරීමේ නීතිය ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. මේදී ආණ්ඩුව වැට් බද්ද පැනවීම සම්බන්ධව එල්ලවන චෝදනාවට ප්‍රමුඛතම තර්කය බවට පත් උනේ පසුගිය රජය විසින් ලබාගෙන තිබෙන ණය ගෙවා දෙමීම සඳහා වෙනත් කිසිදු විකල්පයක් නැති බවත්, එම ණය පියවා ගැනීම සඳහා මෙම වැට් නැමැති විකල්පය භාවිත කරන බවත්, ඒ තාවකාලික තීන්දුවක් බවත් රජය දිගින් දිගටම අවධාරණය කරනවා. ඒ ප්‍රකාශය ලෙස ඉදිරිපත් වෙද්දී දිනුක්ෂ අනෙක් පැත්තෙන් මේ ණය ලබාගෙන ඉදි කරන ලද ඇතැම් ව්‍යාපෘති විකුණා දැමීම් හරහා මුදල් උපයා ගැනීමත් අනෙක් පැත්තෙන් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට හම්බන්තොට වරායේ 80%ක් පමණ කළමනා කරන කටයුතු චීනය වෙත පැවරීමේ නිගමනයකට පැමිණ තිබෙනවා. ඒ අනුව චීනය සමාගම් දෙකක් එහි කල්පනා කරන කටයුතු භාර ගැනීම සඳහා දැන් යම් තරඟකාරී ඉදිරිපත් වීමක් සිද්ධ කරන බව ආරංචි වන්නේ. ඒ සමාගම් තමයි චයිනා හාබර් සහ චයිනා මර්චන් කියන ආයතන දෙක. ඊට අමතරව තවත් කාරණාවක් අප පැහැදිලි කරගත යුතුයි. මෙවර වැට් ඡන්දය සඳහා ඡන්ද භාවිත කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයේ ඉතාම අඩු තැනක තිබුණේ. ඒ අතර කැපී පෙනෙනම සිද්ධිය තමයි ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු 34 දෙනෙක් මේ ඡන්දය සඳහා සහභාගී වුණේ නැහැ. 34 කියන්නේ ලොකු ඉලක්කමක්. නමුත් ඒකේ තරම්ම කලබල විය යුතු කාරණාවක් නෙවෙයි. මේ 34ෙන් 20 දෙනෙක්ම පාර්ලිමේන්තුවේ අවසර සහිත විදේශීය වැඩමුළු සඳහා සහභාගී වෙලා ඉන්නේ. හැබැයි තවත් 14 දෙනෙක් ඉන්නවා. ඒ 14ෙන් 4 දෙනෙකුට සමීප නැති බව කතානායකවරයාට දැනුම් දී තිබුණා. තවත් 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනාගේ නොපැමිණීම සම්බන්ධව තවම නිශ්චිත හේතු නැති බව තමයි ආණ්ඩුවෙන් ආරංචි වන්නේ. ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් කරුණු උසා බලමින් සිටින බවත් මාදුරු අපවත්පත් වාර්තා කළා තිබෙනවා. කෙසේ වෙතත් වැඩබද්ද සම්මතයි ක්‍රියාත්මක වීම මෙම්බර් පළවෙනිදා සිට. එහි තත්ත්වය ජනතාවට දැනෙන ආකාරය අපට මෙම්බර් පළවෙනිදෙන් පසුව දැනගන්න ලැබෙයි.
සංජීව අර ඔබ කිව්ව කාරණාවේ මේ තවත් ඉදිරියට කරුණු ටිකක් විමසන්න මම කැමතියි. ඔබ සඳහන් කළා මේ වැඩ සංශෝධන පනතට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධව යම් කිසි වූ කැපිපෙන ස්වභාවයක් තිබුණා කියලා සාක්ෂි සහිතව ඔබ ඉදිරිපත් කළා. ඒ කරුණු අපි දැක්ක මේ වැඩ සංශෝධන පනත කිසිසේත්ම පාර්ලිමේන්තුවේදී සම්මත වෙන්නට ඉඩකඩ ලබා දෙන්නේ නැහැ යනුවෙන් විශාල හඬක් නගනවා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් පසුගිය පැවති ජනරැලි හරහා ඒකාබද්ධ විපක්ෂ. නමුත් අපි දුටුවේ නැහැ ඒකාබද්ධ විපක්ෂයනුත් සම්පූර්ණ සහයෝගීත්වයක් මේට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දෙනවා. විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග කියන ප්‍රධාන චරිත තුන පිළිබඳව විශේෂයෙන් කතාබහට ලක්වනා මොවුන් පාර්ලිමේන්තුවේ සභාගැබෙන් එළිය හිටීමේ අවස්ථාවේදී කියලා. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම මෙහිදී ඡන්දය ලබා දීලා තිබුණෙත් නැහැ. එතකොට ඔවුන් මේ ගෙන යන අරගලේ මොකක්ද ඇත්තටම ප්‍රතිඵලය? ඔවුන් ඒට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්නේත් නැත්නම් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමේ ඔවුන්ගේ අභිප්‍රායයේ තේරුම මොකද්ද?
මේ ප්‍රශ්නය දෙලොක්ෂි මීට පෙරත් මූලික පනත් කිහිපයකදීම අප දුටුවා. ඒ කියන්නේ පනතට එරෙහි විරෝධය ජාතික අරගලයක් විදිහට රට ඇතුළේ ක්‍රියාත්මක කරද්දී ඒ සඳහා ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයට ඒ තරම් ලොකු උනන්දුවක් නැති බවක් මේ ගැන මාධ්‍යවේදීන් මාධ්‍ය සාකච්ඡාවලදී අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කරලා තිබුණා. එහිදී ඔවුන්ගේ උත්තරේ බවට පත් වුණේ අවසානයේදී පනත පරාජය කර ගැනීම සඳහා වන එකතුවක් නිර්මාණය නොවුණු බව මූලික අවස්ථාවේදීම වැටහෙන නිසා ඒ උණුසුම ඡන්දය විමසන මොහොතේදී ගිනිහෙනවා කියලා. නමුත් ඒක දේශපාලනිකව අප කල්පනා කරලා බලද්දී ඔබ අහන ප්‍රශ්නේ ඉතාම වැදගත් තැනක්. දැන් ඒකාබද්ධ විපක්ෂ එහෙම අරගලයක් නිර්මාණය කරනකොට ඒ අරගලය සමග ගමේ රටේ මිනිස්සු මහා ජවයකින් ඊට සම්බන්ධ වෙනවා. දැන් ඒ ජවය ගිලිහෙනවා මෙතනදී. ඒකාබද්ධ විපක්ෂය සටන්න සඳහා මාතෘකාවක් දීලා ඒ සඳහා මන්ත්‍රීවරුන් විදිහට ඔවුන්ගේ සහභාගීත්වයේ උපරිමය ප්‍රකාශ කළ හැකි තැන ඔවුන් සහභාගී නොවීම මත අර ඔවුන්ගේ මාතෘකාවට ජනතාව ගොනුවීමේ වේගය සහ ජවයේ යම් වෙනසක් සිද්ධ වෙන්න ඉඩක් තිබෙනවා. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධ කාරණාවට වඩා වෙනස්ත්වයක් විදිහට තමයි ඒකාබද්ධ විපක්ෂයක නිලවශයෙන්ම මීට පෙර දැනුම් දී තිබුණා. ඔවුන්ගේ එක අදහසක් වෙලා තියෙනවා, මහින්ද රාජපක්ෂ මේ දක්වා කිසිදු ඡන්දයකට සහභාගී වුණේ නැහැ තවම පාර්ලිමේන්තුවේ. කවදා හරි ඔහු මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්දයක් ප්‍රකාශ කරන්න සහභාගී වෙන දවස පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි මාරුවක් සිද්ධ වෙලා ලොකු වෙනසක් වෙන දවසක් වෙන්න පුළුවන් කියලා තමයි රටට ඒකාබද්ධ විපක්ෂය කියලා තියෙන්නේ. නමුත් ඉතිරි සියලු දෙනා සහභාගී නොවීම ගැටලුවක්. 51 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂය සමග ඉන්නවා. නමුත් මුළු විපක්ෂ ඡන්ද සංඛ්‍යාවම 26යි. ඒ අතරින් බහුතරය ඒකාබද්ධ විපක්ෂ ඡන්ද තමයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාද සභාවට ඡන්දය භාවිත කරන මොහොතේදී පෙමින සිටියේ නැහැ.
සංජීව, එතකොට අපි මේ සාකච්ඡා වාරෙදිත් කතා බහ කළා. මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුර රැලියේදීත් ප්‍රකාශ කළා ඔලුගෙඩි මාරුවක් සිදුවෙන්නට බොහෝ දුරට ඉඩ කඩක් තියෙනවා. ඒ අතරින් ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබඳව විශේෂිත වූ අනාවැකියක් ජනතාවට ලැබෙනවා මේ වැට් සංශෝධන පනතට ඡන්දය ප්‍රකාශ කිරීමට අරගෙන තියෙන ක්‍රියාමාර්ගය කියලා ඒකාබද්ධ විපක්ෂය මගින්. එතකොට දැන් මොකද්ද මේ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය කියන්නේ?
ඔලුගෙඩි මාරු කිරීම නැතිනම් ඔලුගෙඩි මාරුවකින් ආණ්ඩු පෙරලීම කියන මාතෘකාව සහ ඒවට ගෙතුණු උණුසුම තවම අවසන් නැහැ. නමුත් ඒක තරම පහසුම දෙයක් වෙන්නේ නැහැ එක පැත්තකින්. නමුත් ඒ පහසුයි කියලා හැඟෙන එක තැනක් මම ගිය සතියේ ඔබ සමග කතා කළා. ඒ තමයි 82 ඉලක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්නේ තමන්ගෙම කියලා මන්තිවරු 82යි, UNP ට ඉන්නේ තමන්ගෙම කියලා 82යි. අන්න එතනින් සටන පටන් ගන්නවා නම් ඔලුගෙඩි මාරුවක් පිළිබඳව සටනක් කරන්න හිතෙනවා. අන්නේ මාතෘකාව අන්නේ ඉලක්කම ළඟට යනවා නම් කෙසේවතත් තවම ඔලුගෙඩි මාරුවකින් ආණ්ඩුව පෙළෙන තැනකට ඒකාබද්ධ විපක්ෂයේ හෝ කිසිදු විපක්ෂ කණ්ඩායමක් ගිහිල්ලා තියෙන බවක් අපිට පේන්නේ නැහැ. ආණ්ඩුවක් ඕනම ඡන්දයකින් පෙරලන්න බෑ. විශේෂයෙන් මේ සඳහා තියෙන හොඳම අවස්ථාව තමයි අයවැය පිළිබඳ ඡන්දය. විසර්ජන පනත් කෙටුම්පත සභාගැබ තුළ පරාජයට පත්වන්නේ නම් යම් ආණ්ඩුවක් ඒ මොහොතේම විසුරුවා හැරීම ස්වභාවික ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව සිද්ධ වෙනවා. නමුත් අපිට පේන්නේ නැහැ මේ අයවැයදී වෙන්නත් සිද්ධ වෙයි කියලා. මොකද එහෙමනම් දැන් මේ වෙන විට ලොකු ලොකු දේවල් සිද්ධ වෙන්න උවමනයි. තව දින කිහිපයයි තියෙන්නේ දින විදිහට ගණන් කළත් අයවැය ඡන්දයට මේ අවුරුද්ද ඉවර වෙනකොට අයවැය ඡන්ද විමසින් සියල්ල අවසන් මේ හදිස්සියේ කඩිමුඩියේ වැන්නක් සිදු වේවිද කියලා හිතන්න අමාරුයි නමුත් අවුරුදු පහට පෙර එවැන්නක් සිදු නොවේම යයි කියලා කාටවත් තාම කියන්න බෑ
තවත් ප්‍රධාන කාරණාවක් තමයි සංජීව මේ උතුරේ මේ වෙනකොට අනාරක්ෂිත තත්වයක් ඇති බවට ජනතාව තුළ යම්කිසි වූ මානසිකත්වයක් නිර්මාණය වීමට පාදක වෙලා තියෙන මේ ආවා කියන සන්නද්ධ කල්ලිය පිළිබඳව කුමරේසරත්නම් විනෝදන් එහෙමත් නැත්නම් ආවා විනෝදන් කියන පුද්ගලයාගේ නායකත්වයෙන් ආරම්භ වුණු මේ ආවා කියන කණ්ඩායම පිළිබඳව විශේෂයෙන් අපිට අහන්නට ලැබුණේ අර යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනාට පොලිසිය විසින් එල්ල කරන ලදේ වෙඩි ප්‍රහාරය පිළිබඳව වන සිදුවීමෙන් පස්සේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හදිසියේ මේ ආවා කියන කණ්ඩායම විසින් තියුණු ආයුධවලින් සිදු කරන ලද පහර දීම සම්බන්ධව වඩාත් තියුණුව මේ කතාව ආරම්භුනේ ඉන් පස්සේ නමුත් මීට කලින් දැන් මේ තත්ත්වය උතුරේ තිබිලා තියෙනවා මොකක්ද ඇතර මේ ආවා සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙන්නේ අපේ ආරක්ෂක හමුදාවන් පැත්තෙන් රජයේ පැත්තෙන් දේශපාලනික තත්ත්වයේ පැත්තෙන් මොකද්ද වාර්තාවන්
බුද්ධ්‍යාංශහරහා ලැබෙන ඇතැම් තොරතුරු වලදී සඳහන් වන කාරණාවක් තමයි ආවා සංවිධානයේ මූලික අවස්ථාව බිහිවන්නේ යුද්ධය ඉවර කරලා අවුරුදු 3-4කට පසුව මේ ආවා සංවිධානයේ මුල්ම අවස්ථාවේ ආරම්භ වන්නේ නිමලන් කන්දසාමි නැමැත්තාගේ නායකත්වයෙන් ඒ කාලේ මේ සංවිධානය හඳුන්වලා තියෙන්නේ නිමලන්ගේ කල්ලිය කියලා ඒක තමයි මෙහි මූලික අවස්ථාව විදිහට මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ ඒ ඔස්සේ ගොඩ නැගුණු සංවිධානයක් උතුරු පළාත බිහිතියට පත් කරමින් කප්පම් ගැනීම් කොන්ත්‍රාත් මත විවිධ අපරාධ සිදු කිරීම හෝටල් වලින් හොඳට බඩ පිරෙන්න කාලා බිල ගෙවන්නැතුව පැනලා යන අවස්ථා මෙන්න මේ වගේ සිදුවීම් ගණනාවක් එක්ක උතුරේ ජනතාව දෙඩි ලෙස බිහිතියට ලක්වන ස්වභාවයක් තමයි වාර්තා වුණේ මේ සංවිධානයේ මූලික ස්වභාවය තමයි කඩු කිනිසි වැනි ආයුධ අරගෙන මෝටර් සයිකල් වල ක්‍රියාත්මක වන කණ්ඩායමක් විදිහට තමයි මේ කණ්ඩායම ආරක්ෂක බුද්ධ්‍යංශ සහ ආරක්ෂක අංශ මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ දෙලොක්ෂාර වෙඩි තැබීම විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාට වෙඩි තැබීම සිද්ධ වන්නේ එක් අතකින් මේ 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 හා සම්බන්ධ සිද්ධියක් විදිහට තමයි දැන් එදින කිසියම් අපරාධ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව තොරතුරු ලැබිලා තිබුණා එතකොට යතුරුපැදි කල්ලියක් පිළිබඳව තමයි මේ පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ ඒ වෙලාවේ පොලිස් සන්නතක යතුරුපැදියක් වේගෙන් ධාවනය වුණායි කියන්නේ පොලිසියට යම් සාධාරණ සැකයක් ඇති වෙන අවස්ථාවක් විදිහටත් එක පැත්තකින් තේරුම් ගන්නට වෙනවා එතකොට ඒ සිසුන් දෙදෙනාගේ මරණයෙන් පසු උතුරේ මතුවුණු තත්වය දැන් ඒ හර්තාල් ක්‍රියාත්මක වෙන දවස් දෙකක් මුළු උතුරු කලාපේම කඩසාපු වහලා සියලු රාජ්‍ය ආයතන පවා වසදමා උතුර මුළුමනින්ම කර්මන්නේ කරනවා දැන් අපිට පේනවා මේ මෙහෙවීම පිටපසෝ පවා බොහෝ විට මේ සංවිධාන ක්‍රියාත්මකයිද කියලා හේතුව තමයි මේ හර්තාලය මෙහෙවන්න දේශපාලන වශයෙන් මෙහෙව්වා නම් ද්‍රවිඩ ජාතික සංධානයේ මූලිකම කාර්යභාරය ක්‍රිෂ්ඨ කළ යුතුයි ද්‍රවිඩ ජාතික සංධානයත් ඒ තරම් නායකත්ව කාර්යභාරයක් ඒ සම්බන්ධව ඉටු කරන බවක් ඔවුන් කියලා තිබුණේ නැහැ ඔවුන් ඒ සඳහා නිල වශයෙන් පෙනී සිටීමක් සිද්ධ කළ බවකුත් අප දුටුවේ නැහැ යනුව මේ සිසුන් දෙදෙනාගේ මරණයෙන් පසුව උතුර ඇතුළ ඇති කළ වෙනසටත් ආවා සංවිධානයේ යම් මැදිහත් වීමක් තියෙනවාද කියලා දැන් හිතන්නට වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා ඒ වගේම මේ සංවිධානයට ඩයස්පෝරාවේ සහයෝගය ලැබෙන බවට සැක සංකා මතුවෙලා තිබෙනවා උතුරේ ඇතම් දේශපාලන නායකින්ගේ සහයෝගය ලැබෙන බවට සැක සංකා මතුව තිබෙනවා ඊළඟට බරපතලම සිද්ධිය තමයි පසුගිය සතියේ චුන්නාකම් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය මේ බුද්ධිආංශ පොලිස් නිලධාරීන් දෙදෙනා සිවිල් ඇඳුමින් සරසලා හිටියේ චුන්නාකම් නගරයේදී වෙනදසලක් කොල්ලකාමට පැමිණි මේ ආවා කණ්ඩායමේ පිරිසක් තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ ඒකේ බරපතලම තැන තමයි මේ පොලිස් නිලධාරීන් දෙදෙනාට බරපතල කැපුම් තුවාල සහිත මේ ප්‍රහාරය එල්ල කළේ තමන්ගේ සංවිධානයේ බව ආවා සංවිධානයේ පත්‍රිකාවක් බෙදමින් මේෙහි වගකීම බාර ගන්නවා එතන ටිකක් සැලකිය යුතු තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා හැබැයි උතුරේ සැබෑම තත්ත්වය රටට වාර්තා වන බවක් අපි තරම්ම දකින්නේ නැහැ ඒකට ඒක හේතුවක් තමයි අපිට දැනෙන විදිහට ආණ්ඩුව දෙලොක්ෂෙන් දෙඩිව රට ඇතුලේ ජාතික සංවිධානය වෙනුවෙන් දකුණ ලොකු කැපකිරීමක් කළ යුතුයි වගේ මතයක් නිර්මාණය කළ තියෙන වෙලාවක් බොහෝ විට ඇතමුන් උතුරු පිළිබඳ යම් යම් මාර්ග හරහා තොරතුරු ලබා ගන්න උදවිය සඳහන් කරන්නේ අර එල්ටීටී පටන් ගන්න කාලේ වගේ තත්ත්වයක් සමහර විට උතුරේ යම් යම් තැන්වලදී මේ ආවාස සංවිධානයත් එක්ක දකින්න ලැබෙනවායි කියලා. නමුත් ඒ තරම් සැලකිය යුතු තත්ත්වයක් නොවන බවටත් එතමුන් මත පල කරනවා. මේ ගැන පාර්ලිමේන්තුවේදී විමසු අවස්ථාවේදී අගමැතිවරයා බොහෝ සැහැල්ලුවෙන් සිනහවෙමින් මේ ගැන කතා කළේ. ඔහු කිව්වේ මේ ඌ ආවා කියලා එකක් එහෙත් ඉන්නවලු, මේ මෙතනත් ඉන්නවා, මේ ආවා ගියෝ කට්ටියක්, මේගොල්ලෝ මේ ඊළඟ පාර පාර්ලිමේන්තුවේ ඉන්න බැරි අය, මේගොල්ලෝ මේ ආවා ගියෝ ඇය තමයි අර ආවා ගැන කතා කරන්නේ. අන්න ඒ විදිහ ටිකක් අර පොලිටික්ස් උත්තරයක් නෙවෙයි අපි අගමැතිවරයාගෙන් දැක්කේ, ඊට වඩා සරල පිළිතුරක්. නමුත් ආණ්ඩුවේ සඳහා රහසිගතෝ යම් මෙහෙමක් වූ ක්‍රියාත්මක වීමක් සිදු කරනවාද නැද්ද කියන කාරණාව අපිට එකවරම නිගමනය කරන්න බැහැ. කෙසේවිතත් ප්‍රසිද්ධ සභාවන් ඇතුලේ ආණ්ඩුව උතුරේ තත්ත්වයේ බරපතල කාරණාවක් විදිහට සලකන බවක් අපට පේන්නේ නැහැ. ඒ අතර මන්දුතුව මේ ඊයේ දිවයින පුවත්පත වාර්තා කළා තියෙනවා, හමුදාව මේ සඳහා මැදිහත් වන්නට අවසර ඉල්ලා ඇති බව තොරතුරක් ලැබෙනවායි කියලා. කියන්නේ යුද හමුදාවට දෙලුක්ෂ දෙන හදිසි නීතිය ක්‍රියාත්මක නැති නිසා සිවිල් කටයුතු සඳහා මැදිහත් වන අයිතියක් නැහැ. පොලිසිය තමයි මේ සියලු තත්ත්වයන් මර්ධනය කළ යුත්තේ. ඒ සඳහා මැදිහත් වන්නට අවසර ඉල්ලීමක් ශ්‍රී ලංකා යුද හමුදාව පැත්තෙන් සිද්ධ වන බවට තොරතුරක් වාර්තා වෙලා තිබුණා. ඒ පුවත්පත් වාර්තාවක් විදිහටයි මා ඒ ප්‍රකාශය නැතන මේ ප්‍රවෘත්තිය උපුටා ගත්තේ. දැන් මේ සම්බන්ධව තියෙන උණුසුම ක්‍රමිකව යටපත් වෙමින් පවතින බවකුත් දකින්න ලැබෙනවා. කලබල විය යුතුමයි කියලා හිතන්නත් අමාරුයි. නමුත් ඒ තරම්ම නොසලකා හැරිය යුතු කාරණාවක් විදිහටත් මේ තේරුම් ගන්න අපහසුයි. කෙසේ වෙතත් මේ පිළිබඳ රට ඇතුලේ බරපතල මත දෙකක් තියෙනවා.
ආන්දෝලනාත්මක කතා කිහිපයකින් අනතුරුව ඇත්තටම ආන්දෝලනාත්මක නොවුනත් වඩාත් වැදගත් වන කතා බහක් පිළිබඳව මේ ළඟට අවධානය යොමු කරන්න කැමති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රටේ ඉදිරි ආර්ථික සැලැස්ම දැක්ම පිළිබඳව යම් කිසි වූ විශේෂිත සඳහනක් කළ ඔහුගේ පාර්ලිමේන්තු කතාවේදී, මා කැමති මේ සම්බන්ධව අගමැතිවරයාගේ තියෙන මතය සහ ඔහුගේ අදහස් පිළිබඳව සම්පූර්ණයෙන් දැනගන්න.
ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලැස්ම සහ රට ආර්ථිකමය වශයෙන් ගෙනියන තැන සහ ගෙනියන මාර්ගයයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට පැහැදිලි කරනු ලැබුවේ. එකතකින් මෙය එළවෙන වසර සඳහා වන අයවැයෙහි අන්තර්ගතය සම්බන්ධ වන මූලික පෙරවදනක් විදිහටත් අපට තේරුම් ගන්නට පුළුවන්. නමුත් එය ඊළඟ අවුරුද්දට පමණක් සීමා වෙච්ච කාරණාවක් විදිහට නෙවෙයි, මෙතන ඉඳලා 2025 දක්වාම මේ රට යා යුතු ආර්ථිකමය ගමන් මාර්ගය පිළිබඳව අගමැතිවරයා කතා කළා. එහිදී එක් මූලිකම අදහසක් විදිහට දැනට පවතින ඇමරිකන් ඩොලර් 4,000 එක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 8,000 දක්වා දිගුණ කළ යුතු බවට අගමැතිවරයා යෝජනා කළා. ඒ අනුව අගමැතිවරයා සඳහන් කළේ ආර්ථික සංවර්ධන වේගය 7% පවත්වාගෙන ගියොතින් 2025 වන විට ඒ දෙගුණ කර ගැනීමට හැකියාවක් තිබෙනවායි කියලා. නමුත් ඒ එක්කම අප තේරුම් ගත යුතුයි දැනට රටේ පවතින ආර්ථික වර්ධන වේගය 5% තැනක තියෙන්නේ. ඒ වගේම කලාපීය කේන්ද්‍රස්ථානයක් විදිහට ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව ගොඩනැගීම, ඒ සඳහා වරාය නගරය ඇතුළු හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ අධිවේගී මාර්ග පද්ධතිය තවදුරටත් පුළුල් කිරීම, ඒ ඔස්සේ මේ කලාපීය ආර්ථික කේන්ද්‍රයක් විදිහට ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම පිළිබඳව අගමැතිවරයා කතා කළා. රැකියා උත්පාදන විදේශී ආයෝජකීන් සඳහා උපරිම පහසුකම් සපයමින් තරුණයන්ගේ රැකියා අවශ්‍යතාවය පිළිබඳව මූලික වශයෙන්ම කටයුතු කරන්නට ආණ්ඩුව සූදානම් බව අගමැතිවරයා මෙහිදී සඳහන් කරනු ලැබුවා. තවත් වැදගත් ආරංචියක් පණවිඩයක් විදිහට ඔහු ලබා දෙනවා. 2017 ජනවාරි මාසයේ පමණ වන විට GSP සහනය යළි දිනා ගැනීමේ හැකියාව තිබෙන බවත්, ඒ සඳහා වන මූලික විශ්වාසය දැනටමත් ගොඩනැගියද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කරනු ලැබුවා. ඒ අනුව රටේ ආර්ථිකය බොහොම ඉහළ තැනකට ඔසවා තබමින් ජන ජීවිතයේ වඩා සුඛිත මුදිත භාවයට පත් කරන්නත්, ඒ ඔස්සේ රටේ අනාගතය සවර කරන්නත් ආණ්ඩුව සූදානම් බවයි අගමැතිවරයා සිය ආර්ථික විග්‍රහයේදී සඳහන් කළේ.
තවත් ප්‍රධාන කාරණාවක් තමයි සංජීව CSN නාලිකාවේ විකාශන කටයුතු අත්හිටුවීම සඳහා ලබා දුන් හදිසි නියෝගය. මේක හදිසියේ ලැබුණු නියෝගයක් විදිහට තමයි අපිට දැනගන්නට ලැබුණේ. දැන් මොකක්ද නාලිකාවට වෙලා තියෙන්නේ ඇත්තටම?
CSN නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසවීමක් සිද්ධවන්නේ. ෆ්‍රීකවන්සි එක තාම තියෙනවා. විකාශන බලපත්‍රයයි අමාත්‍යාංශ ලේකම්වරයා ජනමාධ්‍ය ලේකම්වරයා විසින් අහෝසි කරනු ලබන්නේ. ඒ සඳහා වන හේතුව චෝදනා තුනක් විදිහට ඔහු නාලිකාවට බහර දෙනවා. පළමු චෝදනාව මෙම නාලිකාව ලියාපදිංචි ලිපිනේ එක තැනක සහ එතනය පරිශ්‍රය පිහිටා තිබෙන ස්ථානය වෙනස් තැනක. එය මේ විකාශන බලපත්‍රයේ කොන්දේසිවලට අනුව වැරදි කාරණාවක්. එවගේම ඔහුගේ තවත් චෝදනාවක් තමයි පහුගිය කාලේ මේ ආයතනයේ තරා දේශපාලන ව්‍යාපාරයක නිල ආයතනයේ විදිහට මාධ්‍ය පැත්තෙන් කටයුතු කළ බවක් හැඟී ගිය බව. ඒ තමයි දෙවැනි චෝදනාව. තුන්වෙනි කාරණාව තවත් පරිපාලනමය කාරණාවක්. වාර්ෂික මුදල් වාර්තා ජනමාධ්‍ය ලේකම්වරයා වෙත වාර්ෂිකව විධිමත්ව ඉදිරිපත් කර නැති බවට චෝදනා කරනවා. ඒ කාරණා පිළිබඳව සිදු කළ පරීක්ෂණයේදී මේ බව තහවුරුණු බවටයි ඔහුගෙන් ලැබුණු ලිපියේ සඳහන් වන්නේ. නමුත් සිදු කළ පරීක්ෂණය කියන තැන ප්‍රශ්නයක් තියෙනවා. පරීක්ෂණයක් සිදු කරද්දී චෝදනාවට ලක්වන පාර්ශ්වයෙන් අදහස් විමසීමක් සිද්ධ වීම නීතියේ මූලිකම මූලධර්මයක්. නමුත් එවැන්නක් සියසේ නාලිකා පැත්තෙන් සිද්ධ වෙලා නැහැ. ඒ අනුව මෙය ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් විසින් ගන්නා ලද පරිපාලනමය තීන්දුවක් බවයි වාර්තා වන්නේ. ජනමාධ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු විධීතය පිළිබඳව සඳහන් කළා. නැවත විකාශන බලපත්‍රය ලබා දීමක් පිළිබඳව බලාපොරොත්තුවක් හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය පැත්තෙන් ප්‍රකාශ වන්නේ නැහැ. නමුත් සියසේ නාලිකාව අධිකරණමය ක්‍රියාමාර්ගයකට ගොස් තිබෙනවා. මේ පිළිබඳව සාධාරණ ඉෂ්ට කරවා ගැනීම වෙනුවෙන් ඒ අනුව තමයි සිද්ධියේ ඉදිරිය පිළිබඳව අපට තීන්දුවකට යන්න සිද්ධ වෙන්නේ.
සාමාන්‍ය ජන සමාජයේ මහත් කැළඹීමට ලක් කරපු සිදුවීම් දෙකක් පසුගිය සතියේදී අපි දුටුවා. මේ සිදුවීම් දෙකම විවිධ අන්තර්ජාල මාධ්‍ය හරහා විවිධ ස්වරූපෙන් වාර්තා වෙනවා. අපි දන්නවා සමාජ ජාල වෙබ් අඩවිමකින් ඇතැම් වාර්තා වන කරුණු පිළිබඳව අපිට යම් කිසි සැකයක් තියෙනවා. මොකද මේවා දේශපාලන මඩ ප්‍රහාර බවට පත් කර ගැනීමේ ප්‍රවණතාවක් මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙලා තියෙන හින්දා කෙසේ වෙතත් අපි දැනගන්න කැමති. මේ සිදුවීම් දෙක අතරින් පළවෙනි සිදුවීම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවස තුළදී මේ ගිය ලහිරු ජනිත් කියන තරුණයාගේ මරණය සම්බන්ධව ඇති වෙලා තිබුණු කතාබහ, ඊට පස්සේ මේ ශ්‍රීපාදස්ථානය සම්බන්ධවත් විශාල කතාබහක් ඇති වෙලා තිබුණා. මුස්ලිම් විරෝධී යම් යම් ප්‍රකාශ, ද්වේෂ සහගත ප්‍රකාශ විවිධ ස්වරූපයෙන් අපි දැක්කා. මොකද මුස්ලිම් සම්භාවයක් සහිත පුද්ගලයෙකු විසින් ශ්‍රීපාද අඩවියේ ආසන්න ඉඩමක් මිලදී අරගෙන ඒකට හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට යනවායි කියන කාරණාව පදනම් කරගෙන මේ සිදුවීම් දෙක සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන වාතාවරණයත් මම දැනගන්නට කැමති. අතර මේක මේ සමාජයේ විශාල කතාබහකට ලක් කරන සිදුවීම් දෙකක් නිසා සාමාන්‍යයෙන් අපි කතාබහ කරන දේශපාලන කාරණාවලින් පරිබාහිරව ගියත් මේකත් අපි කතාබහට ලක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.
සිද්ධි දෙකම මොන වගේද කියලා ඔබ මගෙන් එක පැත්තකින් අහන්නේ. මට කියන්න තියෙන මේ සිද්ධි දෙකම අර බිලිගෙඩියක් දෙල්කොලයක් උඩ වැටිලා මේ හාව බය වෙලා මුළු කැලේම ගිනි තිබ්බා වගේ ප්‍රශ්නයක් මේක. ඒ කියන්නේ මේ සිද්ධිවල ඇත්ත ස්වභාවය ඇතමුන් විසින් ප්‍රචාරය කළ තොරතුරුත් එක්ක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. දැන් සිරිපාඩ වීන් කිසියම් භූමි ප්‍රමාණයක් ව්‍යාපෘතියකට පෞද්ගලික ආයතනයකට විකුණා දැමීමක් සම්බන්ධව ඌ ප්‍රචාරය කරගෙන ගියා. මේ බෞද්ධ හදවතට හරියට දැනෙනවානේ සිරිපා අඩවිය කියන වචනේ එක්කම මේ ප්‍රචාරය යනකොට. නමුත් ඒක සිරිපාදේ නායක හමුදුරුවම කිව්වා. ඒක සිරිපා අඩවියට නැතිනම් සමන් දෙවියන් වඳින පුදන මේ කලාපය සම්බන්ධ කාරණාවක් නෙමෙයි. මේක වෙනත් පිටස්තර ඉඩමක් භූමි කලාපයක් පිළිබඳ කාරණාවක්. හමුදුරුව බොහොම බුද්ධිමත් උත්තරයක් එහිදී ලබා දුන්නා. නමුත් සෝෂල් මීඩියා ඔස්සේ මේ ගැන සමහරු මෙන්න මෙහෙම ආයතනයකට දීලා තියෙනවා, ඒ ආයතනයෙන් ලැබෙන දුරකථන සේවාව අපි ප්‍රතික්ෂේප කරමු, ඒ සිම් කාඩ් එක පොඩි කරලා කඩලා තමන්ගේ ප්‍රොෆයිල් එකේ ප්‍රචාරය කරමු කියන තැනටම අමුතු විරෝධයක් අරගෙන යන්න උත්සාහ කළා. ඒවා තුන්වෙනි පන්තියේ දේශපාලන උත්සාහයන්. විමල් විද්‍යාංශ මන්ත්‍රීවරයාගේ නිවසේදී මන්ත්‍රීවරයාගේ පුතාගේ මිත්‍රයෙකු ඒ නිවසේදී මිය යාමේ සිද්ධියත් ඒ හා සමාන සිද්ධියක්. දැන් මේ සිද්ධියත් මේ තරුණයාගේ මරණය වටා කතන්දර ගණනාවක් ගොතා තිබුණා. මෙය හෘදයාබාධයක් හේතුවෙන් ඇති වුණ ස්වභාවික මරණයක් බවට දැන් මූලික නිරීක්ෂණයන් සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් කිසියම් කෙනෙකුට ඒ පිළිබඳව යළි පරීක්ෂණයක් වුණා නම් ඒ පිළිබඳවත් නීතියෙන් බාධාවක් නැහැ. දේහය ඉදිරි පරීක්ෂණයකට අවශ්‍ය නම් භාවිත කළ හැකි ආකාරයෙන් තමයි අවසාන කටයුතු සිදු කරන්නත් මූලික වශයෙන් නියම කරලා තියෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නයක් තිබෙනවද නැද්ද කියන කාරණාව මේ මලගෙදර අසල්ලසී කිදින මට කියනවා නම් කියන්න තියෙන්නේ. දැන් විමල් විද්‍යාංශ මන්ත්‍රීවරයාගේ ගේ තියෙන්නේ ඒ ගෙදර ඉඳලා ගෙවල් දෙකක් එහා පැත්ත උඩ. එතකොට මේ ගෙදරට දේහය ගේන වෙලාවෙත් මම එතන හිටියා. කිසිම කලබලයක් ඥාතීන්ගේ විරෝධයක් හෝ මන්ත්‍රීවරයාගේ ගෙදරට ගල් ගහන්න කවුරුත් යනවා හෝ එහෙම කිසි ප්‍රශ්නයක් ඒ මල්ල ගෙදර සිද්ධ වෙච්ච මිනිස්සුන්ටවත් ගමේ මිනිස්සුන්ටවත් නැහැ. නමුත් රටේ ඇතමුන් ඒ සිද්ධියද දේශපාලන වශයෙන් භාවිත කරමින් විමල් විද්‍යාංශ මන්ත්‍රීවරයාගේ මේ දියණිය පවා ඒ සඳහා යොදා ගන්නවා. මේක ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. අතරම මේ වන විටන් ඒ සිද්ධිය පිළිබඳ අනවශ්‍ය ප්‍රචාරයක් නතර වෙලා තියෙනවා. නතර වීමම ප්‍රමාණවත් නොවන්නේ මෙවැනි සිද්ධි පක්ෂය පාට නොසලකා කවුරුත් මේවා නොකර ඉන්නවා නම් හොඳයි කියන තැනට රට ඇතුළේ එක්තරා මතයකුත් නිර්මාණය වෙමින් පවතිනවා. නමුත් මේවා අයිතිකාරයෙක් නැති සෝෂල් මීඩියා ඔස්සේ සිද්ධ වෙන දේවල් නිසා කවුද කරන්නේ, කොහෙන්ද මේවා නවත්තන්නේ කියලා කාටවත් තාම උත්තරයක් නැහැ.
හොඳයි සංජීව, ආందోళනාත්මක කරුණු, ඒ වගේම සමාජයේ වඩා අවධානයට ලක්ුණු කරුණු පිළිබඳව අද අපි විශාල වශයෙන් කතා බහ කළා. සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව සුපුරුදු ලෙසින් අපි ඔබට සූතිය පළ කරමින් සමුදෙනවා. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි, අපි ලබන සතියේ නැවත කතා කරමු.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaveta.